කල්තබීමේ යෝජනාව කල්තබීම ප්‍රපාර්මෙන්තු කල්තබීම
ගල මුලස්නාරෝර මන්සිතමනි ජූලි 6 වෙනි දින පෙරවරු පූර්ව මහක 10 දක්වා පාර්ලිමේන්තුව කල්තබීත්‍ය යෝජනාව
කල්තබන අවස්ථාවේදී ප්‍රශ්න ගරු උදේකාන්ත ගුණතිලක මන්ත්‍රීතුමා
අනාගත මුලස්න මන්ත්‍රීතුමනි අධ්‍යාපන ඇමතුමාගෙන් යෝජනා තුනක් හඬ සූදානම් කොවිඩ් 19 වසංගතයේ හේතුවෙන් සහ වර්තමානයේ ඇති ඇති ආර්ථික අර්බුදය නිසා පාසල් සහ අනිකුත් අධ්‍යාපන ආයතනයන්හි කටයුතු අඩාල වී තිබේ මේ හේතුවෙන් සිසුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත් වී ඇත රටක අනාගතය වෙනුවෙන් කුමන අභියෝගයක් හමුවේ වුවද අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතුය පළවෙනි ප්‍රශ්නේ විවිධ මට්ටමෙන් පාසල් පවත්වා ඉගැන්වීම කටයුතු ඉගැන්වීමේ කටයුතු මාර්ගගතව සිදු කිරීමට ගෙන ඇති පියවරයන් මොනවාද ඉදිරියේදී මෙවැනි අභියෝගයක් ජය ගැනීමට වැඩපිළිවෙලක් තිබේද දෙවැනි ප්‍රශ්නය මෙම අභියෝගයේ මැදේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්ති අධ්‍යාපනය සාර්ථකව පවත්වා ගැනීමට ගෙන ඇති පියවර මොනවාද තුන්වැනි ප්‍රශ්නය දරුවන්ගේ අපද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහ ශිෂ්‍යත් විභාග නියමිත ඉලක්කගත කාලයන්හි දී පැවැත්වීමට හැකියාව තිබේද නොමැතිනම් ඒ සඳහා ඇති විකල්ප සැලසුම් කවරේද
ගරු අධ්‍යාපන ඇමතුමා
ගරු මූලාසන නුරුල මන්ත්‍රීතුමනි ගරු උදේකාන්ත ගුණතිලක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නවලට පිළිතුරු පළවෙනි ප්‍රශ්නය යොමු වෙලා තින්නේ කොවිඩ් 19 සහ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ සාමාන්‍ය අධ්‍යාපනයේ කටයුතු අඩාල වීමත් ඒ සඳහා නැති පියවර සම්බන්ධයෙන් ඒ අනුව කොවිඩ් 19 නිසා 2020 වර්ෂ දෙකේදීම බස්නාහිර පළාතේ 50%ක පමණ පාසල් කාලයත් එවැගේම බස්නාහිර පළාතෙන් පිට පළාත්වල 40%ක පමණ පාසල් කාලයත් දරුවන්ට අහිමි වෙලා තිබුණා. ඉන් අනතුරුව වෘත්තීය සම්තිවල යම් යම් ක්‍රියාමාර්ගයන් නිසාත් මාර්ගගත අධ්‍යාපනයේ පවා නොපැත්වීමට සිදු වී තිබුණා. කෙසේ වුවත් මේ වසර දෙක තුලදීම පාසල් කාලයේ අහිමි වීමත් එසේ තිබුණා වුවත් මාර්ගගත අධ්‍යාපනයේ එවැගේම ගුරුගෙදර උපහානි නාලිකා ජාතික අධ්‍යාපන ආයතනය මගින් නැනස අධ්‍යාපන නාලිකාව ඊතක්ෂලාව සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් ස්වේච්ඡාවෙන් ගත් ක්‍රියාමාර්ගත් එක්ක පාසල් වාරසටහන සංශෝධනය කිරීමේ ක්‍රමවේදයත් අත්‍යවශ්‍ය ඉගෙනුම් ඒකක ඉගැන්වීමත් කියන කරුණු මත අපට හැකියාව ලැබුණා මේ වර්ෂ දෙකේම අතපසු වූ පොදු විභාග පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ යම් කාල සීමාවක් ප්‍රමාද වී හෝ පවත්වන්නට. එවැගේම මේ වර්ෂයේදී දැන් උසස් පෙළ විභාගයේ පැවැත්වීමට සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම නිමිතව තිබුණේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ. දැයක ප්‍රමාද වෙලා පැවැත්වුවා. එවැගේම උසස් පෙළ විභාගය පසුගිය සැරේ පවත්වපු එකේ දැන් ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් අදියරට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව යම් කාලසටහනක් සකස් කරලා තිනවා විභාග දෙපාර්තමේන්තුව මගින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම අගෝස්තු මාසයේදී. ඒ වගේම අගෝස්තු මාසයේ පැවැත්වීම නිතිපු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළා අඩුතරමේ මාස 3කින් පස්සේ බොහෝ වෙලාවට නොවැම්බර් දෙසැම්බර් මාසවලදී ඊළඟට මේ වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහේ ශිෂ්‍යත් විභාගය උසස් පෙළ විභාගයේ ආරම්භ කිරීමට පෙරාතුම් තිබෙන දිනේදී ඊළඟට මේ වර්ෂයේ අවසානයේ තිබෙන සාමාන්‍ය පෙළ විභාගයේ ලබන වර්ෂයේ පෙබරවාරි මාර්තු කියන මාසවලදී පැවැත්වීම සඳහා සැලසුම් කරගෙන යනවා. මොකද මේ ප්‍රධාන විභාග දෙකක් අතර යම් කාල පරාසයක් අවශ්‍යයි භාගද පාත්මීන්තුවට උත්තර පත්‍ර සමීක්ෂණය කරන්න ඒ සඳහා ගත වෙන කාලය ඊට පස්සේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ඉතින් ඒ නිසා ඒ කටයුතු එසේ සිදු වෙනවා මම මුලින් කිව්වා වගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර හැටියට කොවිඩ් 19 වර්තමානයේ ඇති වෙන තත්ත්වයක් තුල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවත් වැඩපිළිවෙළ රාශියක් මේ පසුගිය දින සති කිහිපය තුල මම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ලේකම්වරුන් ඒ වගේම අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කළා උසස් පෙළ ලබන සැරේ මේ ඉදිරියේ පැවැත්වීම නිවැරදි විභාගයට පෙනී සිටින දරුවන්ට තමයි විශාලම පාඩුවක් සිදු වුණේ 2020-21 වර්ෂ දෙකේදී තිබූ කොවිඩ් තත්ත්වයත් එක්ක. ඒ නිසා අපි විශ්වවිද්‍යාල මගින් මහාචාර්යවරු ආචාර්යුන්ගේ මාර්ගයෙන් අපේ උසස් පෙළ උගන්වන ගුරුවරුන් විෂය ධාරා 4 ප්‍රධාන විෂයන් 16ක් සඳහා විශේෂ සැසි පවත්වලා ඊට පස්සේ ඒ ගුරුවරුන්ගේ මාර්ගයෙන් උසස් පෙළ සිසුන් සඳහා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී බොහෝ විට නොවැම්බර් මාසයේ මැද දක්වා විශේෂ සැසි පවත්වලා ඒ ආවරණී කිරීම සහ දිරිගැනීම් කිරීමටත් දරුවන්ට ඒ සහාය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් දැන් සකස් කරගෙන යනවා ඒ සඳහා යම් දීමනාකුත් ගෙවන්න වුණොත් ඒකත් ගෙවීම සඳහා විවිධ ආකාරයෙන් මුදල් සොයාගෙන ඒ වගේම තවත් අංශයක් තමයි වැඩිම බලපෑමට ලක් වෙන ප්‍රාථමික අංශ 1-2 සහ ප්‍රාථමික අංශ. ඉතින් මේ සඳහා අපි ප්‍රාථමික පන්තිවල උගන්වන ගුරුවරුන්ට අපි මේ තෙල් අරුබුදෙන් ගොඩහම බොහෝ වෙලාවට ජූලි මාසයේ අගසතිය වෙනකොට විශේෂ සැසි පවත්වලා ප්‍රාථමික අංශයේ දරුවන් සම්බන්ධයෙන් උත් අපි මීට වඩා වැඩි කාලයක් මිඩංගු කළා ඒ අහිමි වූ කාලය ලබා ගන්නට කටයුතු කරනවා. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ තෙල් අර්බුදයේ තිබුණා වුණත් පහුගිය සති දෙකක් තුලදී විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණා. උතුරු පළාතේ 71% ගුරුවරුන්ගේ පැමිණීම තිබුණා. 70%ක් දරුවන්ගේ පැමිණීම තිබුණා. නැගෙනහිර පළාතෙත් එහෙමයි. අඩුවීමක් තිබුණේ දකුණේ සහ මධ්‍යම පළාතේ. උද දුෂ්කර ප්‍රදේශ වැඩිින් තියෙන තැන්වල. ඒ වගේම නගරබදව පාසල් බොහෝ වෙලාවට පැවැත්ුණේ නැහැ. නමුත් ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන පන්ති සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති ඒ පාසල්වල විදුහල්පතිවරු ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කළා බොහෝ ස්ථානවලදී වගේම මාර්ගගත ක්‍රමයට. දැන් මේ අහිමි වෙච්ච කාලය දැන් මේ සතිය පාසල් පැවැත්වෙන්නේ නැහැ. ඒ සතියම අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු නිවාඩුවෙන් හිලව් කරගන්නට. දැන් ලබන අගෝස්තුවේ සාමාන්‍යයෙන් සති දෙකක නිවාඩුවක් එනවා. ඒකෙන් අපි හිලව් කරගන්න බලාපොරොත්තු වෙනවා මේ අහිමි වෙච්ච කාලේ. ඊට අමතරව මම බුද්ධි සමිතිත් එක්ක සාකච්ඡා කළා බලාපොරොත්තු වෙනවා පාසල් කාලය තුල නැත්තම් එක්කෝ ඒක දික් කරගන්නවද නැත්තම් වැඩිපුර කාලය යොදා ගන්නවද කියන කරුණු සාකච්ඡා කළා. ඒ අහිමි වී ගිය කාලය ලබාගෙන මේ වර්ෂයේ අවසාන වෙනකොට අපි යථා තත්ත්වයට මේ වැඩපිළිවෙල ගේන්න මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් කමක් නැහැ. මම බලාපොරොත්තු වෙන කිසිම අදහසක් නැහැ දවසක්වත් පාසල් දින අහිමි කරන්නට නිවාඩු දීලා. නමුත් මේ ඇති වුණු තත්ත්වයේ තුල විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා දරුවන්ට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට දෙමාපියන්ට ඒ ඇති වූ දුෂ්කරතාවය සලකලා තමයි යම් අනතුරු එහෙම සිදු වෙනව නම් ඒක වළක්වා ගැනීමේ චේතනාවෙන් තමයි මේ කටයුතු කළේ. එසේ වුවත් සමහර පාසල්වල මාර්ගගත ක්‍රමයටත් ඒ වගේම යම් යම් පත්‍රිකා ලබා දීම මගිනුත් ඒ යොදාගත්ත වැඩපිළිවෙළවල ඒ පළාත් කලාප මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්ති අධ්‍යාපනය. දැන් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 19ට 20කට වැඩි ළමයි. අපි මුලාසන වල මන්ත්‍රීතුමාත් දන්නවා අපේ රටේ නුනට බොහෝ රටවල් වල විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැඩි හරියක් සිදු වෙන්නේ මාර්ගගත ක්‍රමයට. නමුත් අපේ රටෙත් පහුගිය වසර කීපය තුල මේ කටයුතු වර්ධනය වෙලා පීඨ කීපයක මාර්ගගත ක්‍රමයටත් භෞතිකවත් දේශන පැවැත්වෙනවා. සමහර පීඨවල යොදාගත්ත වැඩපිළිවෙළ මාර්ගගත ක්‍රමයට දේශන පැවැත්වෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල දරුවන් සහභාගී වෙනවා. ඉතින් එක් විශ්වවිද්‍යාල මගින් ඒ පීඨ මගින් යොදා ගන්නා වැඩපිළිවෙළ අනුව තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආකාරයෙන් සිදු වෙන්නේ. විශ්වවිද්‍යාල සිසුන්ට මේ සඳහා අවශ්‍ය වෙන කටයුතු මාර්ගගත අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවන් හඳුන්ලා දීලා තිනු. එවාගේම ලැප්ටොප් පරිගණ ලබා ගැනීම සඳහා පහසුකම් ලබා දීලා තිනෝ. ඇතුළුවීමට පෙර මාගත ක්‍රමයේ දවසේ ඉංග්‍රීසි භාෂාව පුහුණු වෙන්න කටයුතු කළා තිනෝ. ඊළඟට සාක්ෂණ හා ඉංජිනේරු අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට මේ ආදි වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් සඳහා ඒක කටයුතු කළා තිනෝ. වෘත්ති අධ්‍යාපනය ගත්තොත් කොවිඩ් 19 වසංගතයත් වර්තමානයේ ඇති වුණු තත්ත්වයක් තුල අපි ගත්තොත් NVQ 3-4 මට්ටම්වල පාඨමාලා 120ක් නායක කරුණු ඉගැන්වීමත් 80% ප්‍රායෝගික පුහුණුව තමයි ලබා දෙන්නේ. ඒ සඳහා වෘත්ති පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය නයිටා, ලංකා ජර්මන් කාර්මික අධ්‍යාපන ආයතනය වැනි ආයතන න්‍යායික කොටස මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ අවශ්‍ය උපදෙස් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ප්‍රායෝගික තත්වය මේ තත්වය සමනය වෙනකොට ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා තිනවා. ඊළඟට අවසාන වශයෙන් අහලා තින්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය පිළිබඳව අපස උසස් පෙළ විභාගයේ 2022 දී පැවැත්වීම දැනට සැලසුම් කළා තිනවා. නොවැම්බර් මාස 28 සිට දෙසැම්බර් මාස 23 දක්වාත්, පහේශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මාස 27 වෙනි දිනත්, අපස සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් මැයි කියන මාසවලදී පැවැත්වීම සඳහා සැලසුම් කළා තිනවා. ඒ අනුව අපි කාලසටහන් සකස් කළා, කටයුතු කරගෙන යනවා. ඉතින් අපි විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕනේ අද තියෙන තත්වය එක පැත්තකින් බලපාන වර්තමානයේ, හැබැයි 2021 කොවිඩ් 19 තුළ ඇතිවෙච්ච තත්වයෙන් තමයි මේ කටයුතු ආරම්භ වුණේ. මම මේ ළඟදී යුනෙස්කෝ සංවිධානයේ අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහභාගී වුණා. ඒ සහභාගී වෙන අවස්ථාවේදීත් බොහෝ රටවල්වල මෙවැනි ක්‍රම යොදාගෙන තිනුනේ. ඒ වගේම මේ සමහර රටවල්වල පාසල් කාලයේ දික් කිරීම, නිවාඩු දිනවල වැඩ කිරීම, නිවාඩු කාලය අඩු කිරීම කියන විවිධ උපක්‍රම යොදාගෙන තිනුනවා. අපි තාම කඩිනමින් channel 20ක් ඔස්සේ, දැන්ට channel 8ක් ඔස්සේ ඩයලොග් ආයතනයත් එක්ක 120 සිට 128 දක්වා සිංහල දමිළ මාධ්‍ය දෙකෙන් ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක වශයෙන් වර්ගීකරණය කළා. මේ භාෂා දෙකෙන් විෂය නිර්දේශය අනුව අපි සකස් කරගෙන තිනුනවා පාඩම් 7500කට වැඩි ප්‍රමාණයක්. පහුගිය කොවිඩ් කාලය තුල ඒවා අපි ස්ටුඩියෝ වල ප්‍රවීණ ගුරුවරුන්ගේ මාර්ගයෙන් සකස් කළා. ඒවා විසුරුවා හැරීම සිදු වෙනවා, ඒ වගේම රිපීට් කිරීම හවස්වරුවේ සිදු වෙනවා. මීට අමතරව අපි බලාපොරොත්තු වෙන ඉතාම කඩිනමින් දැන් ඒකේ අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් වෙනවා. නොමිලේ ලබා දෙන පහසුකමක් හැටියට channel 20ක් සැටලයිට් ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න. එතකොට මේ කිසි තැනකට නොපෙනී යන්නේ නැහැ. සමහර ප්‍රදේශ තියෙනවා සමහර රූපවාහිනී channel ආවරණය වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රමයට සැටලයිට් ක්‍රමයට ගියාම අපිට channel 20ක් ඔස්සේ විශේෂ අධ්‍යාපනයේ පවා ගුරු පුහුණු පවා ලබා දීමේ වැඩපිළිවෙළ අපි සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා මාස 3ක පමණ කාලයක් ගත වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ තත්වයට මුහුණ දෙන අවස්ථාවේ ඉඳලම ඒ හිටපු ඇමතිවරුන් ඒ නිලධාරීන් යම් වැඩ ප්‍රමාණයක් කළා. ඊට වඩා වේගෙන් ඉදිරියට යන්න අපිට සිදු වෙලා තිනවා. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් තිබෙන සංවිධානවල සහයත්, දියුණු රටවල තානාපතිකාරවල සහයත්, තාක්ෂණ සහය, මූල්‍ය සහය ලබා ගැනීම සඳහා මේ වෙන විටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම දරුවන්ට ලැබෙන අවුරුදු අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ කඩදාසි තීන්ත අපි ඉන්දියානු ණය පහසුකම් මැද ලබා ගැනීමේ කැබින් පත්‍රිකාව අනුමත කළා තිනෝ. ඒ වයි ළඟ සති කිහිපය තුළ ආනයනය කෙරෙනෝ, මුද්‍රණ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම නිල ඇඳුම් ප්‍රමාණය 50%ක් මේ වන විට චීන මහජන සමූහාණ්ඩුවෙන් නොමිල ලබා දෙන්න එකඟ වෙලා තිනෝ. ඉතුරු ප්‍රමාණය අපි ටෙන්ඩර් මගින් කැඳවල ලබා ගන්න අවශ්‍ය කටයුතු මේ වෙනට කරගෙන යනවා. මම දැඩි පරිශ්‍රමයක් දරනවා දරුවන්ගේ ප්‍රාථමික අංශයේ ඉන්නවා දරුවෝ 16,40,000ක්. දැනට 111,000කට පමණ දිවාහාරයක් ලබා දෙනවා කුඩා පාසල්වල. ඒකේ මුදල වැඩි කරන්න අපි අවශ්‍ය තීරණ අරගෙන තිනෝ. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි උපරිම උත්සාහයක් දරනවා යුනිසෙෆ් ආයතන වැනි ආයතන සමග මේ වෙන විට සාකච්ඡාවට කීපයක් තියලා තිනෝ. ලෝක ආහාර සංවිධානයත් එක්ක අපි සාකච්ඡා කරලා තිනවා ලංකාවේ නියෝජිතයත් එක්ක. අපි උපරිම උත්සාහයක් දරනවා ඊළඟ මාසයේ හමාර තුලදී අඩුම තරමේ ප්‍රාථමික අංශයට හෝ දිවාහාර වේලක් ලබා දීලා දරුවන්ට ඒ තින පෝෂණ තත්ත්වයේ නගා සිටවන්න.
ස්තුතියි ඔබේ පරිශ්‍රමයට, කැපවීමට සහ මේ තොරතුරු. මා හිතනවා ඒ සුබවාදී කියා. මිලඟ ප්‍රශ්නය ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා විසින් ආහාර හා සම්පකර අමාත්‍යතුමා වෙතට.
ගෞරව සභික තලමේතාංග මුරුපිනර වර්ගලේ இன்று எங்களுடைய நாடு பாரிய பொருளாதார நெருக்கடியிலே சிக்கியிருக்கின்றது. இந்த பொருளாதார நெருக்கடி நிலைமையை அவதானித்த எங்களது அயல் நாடாகவும் எங்களது உடன்பிறப்புகளின்
உங்கள் கேள்வியை நீங்கள் கொடுக்க முடியும். இது வித்திரம் நேரம் அல்ல, கேள்வியை கேளுங்க. உபே பிரச்சனை பம்னா எதிரி பார்க்கறாங்க.
நான் மகே பிரச்சனை வினாடி பார்த்துள்ளது எதிரி பார்க்கற மாதிரி பிரச்சனை தான் எதிரி பார்க்கறாங்க. மம தாம் பட்டங்கத்து வந்து அபத்துமா கோமத் தன்னே தேரும் கிறகாங்க. சரி, மட்ட அவஸ்தாவது என்ன மகே அவஸ்தாவை கருணா கரலாம். சரி, இந்த தேசம் இன்று பாரிய பொருளாதார நெருக்கடியை எதிர்நோக்கி இருக்கின்றது. இந்த பொருளாதார நெருக்கடியை அவதானித்த எங்களுடைய அந்நிய எங்களுடைய அண்மித்த நாடான எங்களது உறவு நாடான இந்திய அரசாங்கமும் அதே போல தமிழ்நாட்டு மாநில அரசாங்கமும் இலங்கை மக்களுக்கு பெருமளவான பொருள் உதவிகளை நிவாரணங்களை பெற்றுக் கொடுத்திருக்கின்றது. அவ்வாறு அந்த பெற்றுக் கொடுக்கப்பட்ட இந்திய அரசாங்கத்தினுடைய அந்த பொருள் நிவாரண தொகைகளானது விநியோகிக்கப்படுகின்ற வலை அமைப்பு தொடர்பாக பாரிய ஒரு கேள்வி மக்கள் மத்தியிலே எழுந்திருக்கின்றது. அந்த கேள்வி மக்கள் மத்தியிலே இந்தியாவிலிருந்து வழங்கப்பட்டிருக்கக்கூடிய இந்த உதவி பொருட்கள் நிவாரண பொருட்களானது எந்த திட்டத்துக்கு கீழ் இந்த பொருட்களானது விநியோகிக்கப்படுகின்றது, குறிப்பாக அதிலே நாங்கள் எடுப்போமாக இருந்தால், முதலிலே நான் இந்திய அரசுக்கும் அதே போல மாநில இந்திய தமிழ்நாட்டு மாநில அரசாங்கத்துக்கும் நன்றியையும் தெரிவித்துக் கொள்வதோடு நாட்டில் ஏற்பட்டுள்ள பொருளாதார நெருக்கடி நிலைக்கு உதவும் வகையிலே இந்திய நாட்டின் மத்திய அரசும் தமிழ்நாட்டின் மாநில அரசும் நிவாரணமாக பெருமளவு பொருள் உதவியை செய்துள்ளமை தாங்கள் அறிவீர்கள். இந்திய நாட்டின் மத்திய அரசாலும் தமிழ்நாட்டின் மாநில அரசாலும் வழங்கப்பட்ட பொருட்களின் பெறுமதியை வெவ்வேறாகவும் இவ்வாறு வழங்கப்பட்ட பொருட்களில் உள்ளடக்கப்பட்டிருந்த பொருள் வகைகள் மற்றும் அவற்றின் நிறையினை வெவ்வேறாகவும் இவ்வாறு கிடைக்கப்பெற்ற பொருட்கள் எமது நாட்டின் மக்களுக்கு எவ்வடிப்படையிலே எந்தெந்த மாவட்டங்களுக்கு பகிர்ந்தளிக்கப்பட்டுள்ளது என்பதையும் இன்னும் பகிர்ந்தளிக்கப்படாது எஞ்சிய பொருட்கள் உள்ளதா என்பதையும் இங்கே இந்த பொருள் பகிர்வு தொடர்பாக பொறுப்பாக இருக்கக்கூடிய அமைச்சரிடம் நான் கேட்க விரும்புகின்றேன். இன்னும் ஒரு விடயத்தை நான் சேர்த்துக் கொள்கின்றேன். நாடு முழுவதும் இருக்கக்கூடிய தோட்டப்பகுதிகளாக இருக்கலாம், கிராம பகுதிகளாக இருக்கலாம், நகரப்பகுதிகளாக இருக்கலாம், இந்த அனைத்து பகுதிகளிலுமே இன்று மக்கள் பொருளாதார நெருக்கடியிலே இருக்கின்றனர். ஆகவே இந்த பொருள்களை பகிர்கின்ற போது தகுந்த வலையமைப்பு தகுந்த முறைகளை பின்பற்றாத போது பாரிய மக்கள் மத்தியிலே மோதல்களும் நெருக்கடிகளும் ஏற்படுகின்றது. அவர்கள் பாரிய அளவிலே குற்றச்சாட்டுக்களை மக்கள் பிரதிநிதிகளிடம் முன்வைக்கின்றார்கள். உண்மையில் எங்களுக்கு மக்கள் பிரதிநிதியாக இருந்து கொண்டு இன்று மாவட்ட குழுக்களோ பிரதேச குழுக்களோ இயங்குவதில்லை. எந்த அடிப்படையிலே எந்த அமைச்சின் கீழ் யாரால் இது பகிரப்படுகின்றது என்பது எங்களுக்கு தெரியவில்லை. கடந்த வாரம் கண்டியிலே இந்த பொருட்கள் பகிர்கின்ற போது தெல்தொட்டை பிரதேசத்திலே அதே போல மெததும்பர பிரதேசத்திலே நாவலப்பிட்டிய பிரதேசத்தில் எல்லாம் பல்வேறு மோதல்கள் மக்கள் மத்தியிலே ஏற்பட இது காரணமாக இருந்திருக்கின்றது. இது தொடர்பாக உங்களுடைய கவனத்தை கொண்டு வருவதுடன் இதற்கான விடையையும் எதிர்பார்க்கின்றேன். நன்றி.
வேலுகுமார கரு மந்திரிதுமா பிரச்சனைய பழனி பிரச்சனை தமாய்
பெஹதிலும் நம்ம வேலுகுமார் கேள
வேலுகுமார் மந்திரி சமாவெண்ட எத்துமாகே பழனி பிரச்சனை தமாய் இந்தியானு ரஜே விசின் லங்கா மத்தியம ஆண்டு வித்த சகனாதார வசன் விஷால பகண்ட பிரமலக் லபாதி சகயோக தக்கு பாவ தீர்வாது கீழே எக்கட்ட ஓ ஏ வகையம இந்தியானு மத்தியம ரஜே சக தமிழ்நாடு பிராந்த ரஜே விசின் லபாதி பகாண்டுவல வட்டினாக்கம ஏகே வட்டிலாக்கம பலர்னே கரு மந்திரித்துமா ஏக ஆதார அக்னிசா ஏக அப்பி ஏகட வட்டினாக்கமக்கு தீர கனங்கண்ணினே ஏ வகையம லபாதின பகாண்ட முன்னாது கீழே தீனவா சஹால் கிரிபிட்டி ஔஷத மே ஜாதி துணதமாய் ஏ ஆதார வசி லபாதென்னே ஏகே பிரமாணே கத்தோ சஹால் மெட்ரிக் டோன் 40 கிரிபிட்டி மெட்ரிக் டோன் 500 ஔஷத மெட்ரிக் டோன் 30 அப்படி லபாதென்ன பொருந்துல தீரும் மெயின் சஹால் டோன் 40 தனட
ටොන් 23,643ක් අපිට ලැබිලා තියෙනවා. කිරිපිටි ටොන් 500න් කිරිපිටි ටොන් 300ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඖෂධ වලින් අපිට ටොන් 30ක් ලබා දෙන්න පොරොන්දු වුණත් ඊටත් වැඩිය ලබා දීලා ටොන් 63.3ක ප්‍රමාණයක් ඉන්දියානු රජයේ විසින් අපිට ලබා දීලා තියෙනවා. එතකොට ඒ වගේම ඔබතුමා අහලා තියෙනවා මේ බහඬ ලැබුණාට පස්සේ ජනතාවට බෙදා දෙන ක්‍රම මොන පදනම යටතේද කියන එක ඔබතුමා අහලා තියෙනවා. ඒ පදනම තමයි මුදල් ආර්ථික ස්ථාවීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ ඒ ලියුමක් එක්ක ඒ අමාත්‍යාංශය තමයි මේ සම්බන්ධව සම්පූර්ණ අපිට කොහොමද මේ බහඬ බෙදා දීම සම්බන්ධව අපිට උපදෙස් ලැබෙන්නේ. ඒ අයදී ඒ අය සලකලා බලලා තියෙනවා මේ රටේ තියෙන දරිද්‍රතාවය සහ ජනා සංඛ්‍යා ලේකන අමාත්‍යාංශයෙන් ගත්තු ඒ කටයුත් එක්ක කොයි කොයි ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබා දීලා කටයුතු කරනවද, අවශ්‍ය ප්‍රමාණයන් කොයි විදිහද කියන එක ඒ චක්‍ර ලේකනයේ මගින් අපිට ලබා දීලා තියෙනවා. මේ අනුව ඉන්දියාවෙන් ලබා දෙන ඖෂධ මෙට්‍රික් ටොන් 63.4 කෙලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබතුමා අහලා තියෙනවා බෙදා නොදුන් බහඬ ප්‍රමාණය තවදුරටත් තියෙනවා. 2022/07/04 දිනට අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා සහල් කිලෝ 50 බෑග් 116,645කුත්, කිරිපිටි කිලෝ 5 බෑග් 4,182කුත් අපි ළඟ තියෙනවා. මේක ඒ වගේම තමයි දැනට අපිට පුළුවන් ඔබතුමාට මේක සභාගත කරන්නම්. මොකද දිස්ත්‍රික්ක 24ටම තියෙනවා අපිට ඒ ලබා දුන්නු සහනාධාර බෙදාහැරීම් කරපු ප්‍රමාණය. නිසා කොළඹ, ගම්පහ, කළුතර, නුවර, නුවරඑළිය, ගාල්ල, මාතර මේ වාගේ ඒ සියලුම දිස්ත්‍රික්ක වලට දැනට අපි සහල් සහ කිරිපිටි බෙදලා දීලා තියෙනවා. නිසා ඒ වාර්තාව මම ඉදිරිපත් කරන්නම්, සභාගත කරන්නම්. ඒ වගේම මේ ඉතුරු ටිකත් අපි ලබා දෙන උපදෙස් අනුව ඉක්මනින් ඒ අවශ්‍ය කරන දිස්ත්‍රික්ක වලට ලබා දෙනවා. මේකෙදි මං හිතන්නේ සියලුම දිස්ත්‍රික්ක වලට ලැබෙනවා. ඒ අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඒකේ ජනගහන ඒ වගේ මේ ඒ ප්‍රදේශවල පවුල් වල තියෙන දුප්පත්කම, දාරිද්‍ර වගේ දේවල් බලලා තමයි මේ හදලා තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ලැබින් ඇති හැම ප්‍රදේශයකටම මේ සහනාධාරයේ වශයෙන් ලැබෙන බහඬ ඉදිරියේදී ලැබෙයි කියන එක අපි විශ්වාස කරනවා.
සුතිය ඔබේ දායකත්වයට සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා.
පුලසනර රුඩ මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමින් 40%ක් පමණ වැය වන්නේ කණිත තෙල් ආනයනයන්ට. දැඩි විනිමය අර්බුදයට මුහුණ දී සිටින අප රටට මෙකි ඉහළගේ කිසිසේත්ම කළමනාකරණය කරගත නොහැක. අසීමිත කණිජ තෙල් පරිභෝජනය හා විකල්ප බලශක්තියෙන් පිළිබඳ තිබෙන ඍණාත්මක ප්‍රවේශයන් පිළිබඳ පුළුල් කතිකාවතක් තුළින් මේ සම්බන්ධයෙන් ජාතික එකතාවයක් ඇතිකර ගැනීමට නායකත්වය ලබා දීම මෙම පාර්ලිමේන්තුවේ යුතුකම් බව වගකීම් බව මගේ යෝජනාවයි. ඒ අනුව ලංකාවේ ආර්ථිකයට සහ පරිසරයට ගැලපෙන ආකාරයට බලශක්තියෙන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා පාර්ලිමේන්තුව එක්ව කටයුතු කළ යුතුයයි මා යෝජනා කරමි. එසේ කියමින් ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය වෙන කවදාටත් වඩා අද විසඳුමක් සොයාගත නොහැකි තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා. මේ බලශක්ති ප්‍රතිපත්තියකින් තොරව කඩින් කඩ වෙනස් වන තීන්දුව තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති කළමනාකරණයේ වර්තමාන අර්බුදයට මූලික හේතුවක් බවට ඒ පත්ති තියෙනවා. බලශක්ති භාවිතාවය සහ දළජාතික නිෂ්පාදනය එවැගේම ආර්ථික සංවර්ධනය අතර තියෙන ධනාත්මක සම්බන්ධතාවයක්. බලශක්තියෙන් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ වාර්තාවක් එළි දක්වමින් ග්‍රැසීනා සූස්තක් නැමැති පිරිස ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ යම් රටක බලශක්තිය පිළිබඳව තියෙන නීති, ප්‍රතිපත්ති, සම්පාදන ක්‍රියාවලියේ තත්ත්වය එම රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි බලපෑ ඇති බව නිරීක්ෂණය වෙන බවයි. ශ්‍රී ලංකාව අද මුහුණ දෙන බලශක්ති අර්බුදයේ භයංකාරත්වය ශ්‍රී ලංකාවාසී සියලු දෙනා ඔබත් මමත් අත්විඳීමින් ඉන්න මොහොතක බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිමේ වෙනසක අවශ්‍යතාවය නැවත නැවතත් ඉස්මතු වෙන බව කියා සිටිය යුතුයි. බලශක්ති අර්බුදය කෙරෙහි සමාජ ආර්ථික දේශපාලන බලපෑමක් තියෙන බවත් සමාජ ආර්ථික දේශපාලන අර්බුදය කෙරෙහි බලශක්තිය බලපාන ආකාරයත් පිළිබඳ හොඳම නිදසුනක් ලෝකයට බිහි කිරීමට වර්තමානයේ ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙන බව කනගාටුවෙන් උනත් කියන්නට වෙනවා. මෙය දවසක මාසයක වසර කීපයක ගැටලුවක් නොව කාලාන්තරයක් තිස්සේ නොසලකිලිමත්කම කළමනාකරණයේ දුර්වලතා දූෂණ වංචා හොරකම් මෙන්ම යටිමඩි ගෙහිලා අධික වැටුප් හා පාරිශෝතික පාරිතෝෂික ඥාති හා පාක්ෂික එවැගේම හිතවතුන් වෙත සංග්‍රහ කිරීම ආදී විෂමාචාරයන් නිසා ඇති වූවක්. ඒ නිසා කල්සබේ තැබීමේ විවාදයේදී බලශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්ථාව උදාකර ගැනීමට සමත් වීම පිළිබඳව මම එක්තරා ආකාරයකින් සතුටු වෙනවා. ආර්ථික සංවර්ධනයේ සමාජ ප්‍රගමනයේ දේශපාලන ස්ථාවරත්වය තුලින් රටේ සංවර්ධනයට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කාර්ය සඳහා ජනතාව වරම් ලද අපට ඒ උදෙසා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අවස්ථාව උදා වීම අත්‍යවශ්‍යයි. 2019 අගෝස්තු 9 වෙනිදා ගැසට් කරන ලද බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති නමුත් අද වනතෙක් බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කතිකාවතට ලක්කොට යාවත් කාලිනිකොට ජනතාව අතරට ගෙන යාම හෝ එහි ඇති කරුණු රටේ අනාගතය වෙනින් යොදා ගැනීමට නොහැකි වීම අපේ රට අද මුහුණ දෙන ගැටලුවට හේතු බවත් නිලධාරීන් බලධාරීන් විසින් ඒ හිතාමතා හෝ අමතක කර්ම දමා ඇති බවත් පෙනේ. හැමදාම දෝෂාරෝපණයට ලංවන්නේ වසර දශක භාගයකට බලයට පත්වන දේශපාලඥයා වන අතර වසර දශක 3ක් 3හමාරක් රැකියා කරන රාජ්‍ය සේවකයා විනාශ නොවීම තුළ හා නිර්මාණාත්මක ශක්තියකින් ක්‍රියාත්මක නොවීමේ හේතුව මත මෙරට ආර්ථිකය සහ රාජ්‍ය ප්‍රතිපත්තියන් විනාශ මුඛයට ගොස් ඇත. තිරසාර සංවර්ධන මිනුම් මනුව යමින් සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ විකල්ප බලශක්ති හඳුනා ගැනීම, අඩුවියදම් බලශක්ති ප්‍රබව භාවිතා කිරීම, ඒ වගේම අනාගත ලෝක බලශක්ති අර්බුදය සඳහා විධිමත් විසඳුම් සමගින් මෙකී බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කළ යුතුය මා යෝජනා කරනවා. අප මුහුණ දෙන බලශක්ති අර්බුදය ගැන අප අද කතා කළත් ලෝකයේම බලශක්ති හිගයකින් පෙළෙන බවත් අනාගතයේදී ඒ අභියෝගයේ අපවෙත නිරතුරුවම එන බවත් ඒ සඳහා සූදානම්ව සිටිය යුතු බවත් ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම බලශක්තිය පිළිබඳ ඉල්ලුම සැපයුම අතරද ඇති පීඩනය අවම කිරීමට ශ්‍රී ලංකා වාසී අපට නිසි දැක්මක් තිබිය යුතුයි. අවාසනාවට එවන් තත්ත්වයක් නොමැතිකමින් බලශක්ති අර්බුදයේ හේතුවෙන් ඉන්ධන හල් අසල එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත්ව ඇත්තේ සිතා බලා නුවණින් කටයුතු කිරීමට තරම් අවශ්‍යතාවයක් හෝ දක්ෂතාවයක් නොමැති නිසාද යන්න පිළිබඳ ගැටලුවක් මතුවේ. කුඩා පරිගණක යෙදවුමක් මගින් වාහනවලට වංචනික ආකාරයෙන් ඉන්ධන ලබාගෙන වැළැක්වීමට, ඒ වගේම ඉන්ධන බෙදා දීමේ ක්‍රමවේදයන් සකස් කිරීමට, ඉන්ධන ලබා ගන්නා තැනැත්තන් ඒ ඉන්ධන නිසි ආකාරයෙන් භාවිතා කරන්නේද යන්න පිළිබඳ තෝරා බේරා ගැනීමට හැකියාවක් ඇති බව විශ්වාස කරනවා. නමුත් මේ ආකාරයෙන් කටයුතු නොකිරීම මත ජනතාවත් රාජ්‍ය නිලධාරිනුත් ආරක්ෂක නිලධාරිනුත් මැර කණ්ඩායම් අතර නිරතුරු ගැටුම් ඇතිවීමේ අවසාන ප්‍රතිඵලය විශාල විනාශයක් බව කිව යුතුය. ඒ වගේම බලශක්ති කර්මනාකරණය විකල්ප සුනිත්‍ය බලශක්ති ප්‍රබව සඳහා මුහුවීම, නිවැරදි බලශක්ති වේදවීම, ඒ වගේම මහජනතාව වෙත බලශක්ති අඩු පිරිවැයකින් ලබා දීම, බලශක්ති ආරක්ෂණය ස්වෛරී නිදහස් තිරසාර සංවර්ධන වෙත ගමන් කිරීමට අත්‍යවශ්‍ය සාධක බව කිව යුතුය. බලශක්ති ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙත අතර එකී වෙනස්කම් සමග නිසි දැක්මකින් කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. නිසි විදේශ ප්‍රතිපත්තියක් රහිත වීම, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් රහිත වීම, දේශපාලන කුහකත්වය තුළ රට පසකලා පක්ෂයේ ඉහළටගෙන කටයුතු කිරීමේ නග්න දේශපාලන ප්‍රතිපත්තිය අද පවත්න අර්බුදයේ තීරු කර තිබෙනවා. බලශක්ති අවශ්‍යතාවය පිරිමැසීම සඳහා වර්තමානයේ මාසකට ඇමරිකානු ඩොලර් මිලියන 530ක ඛනිජ තෙල් පමණක් ආනයන කරන මෙරටට ගල්ලඟුරු ගෑස් ආදීට විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා. මේ සඳහා රට සතුව ඩොලර් සංචිත තිබිය යුතු බව නොරහසක්. බලශක්ති උදෙසා කරන ලබන වියදම අවම කර ගැනීමට නම් රටක් විදියට විකල්ප බලශක්තියන් කෙරෙහි ඉතා ඉක්මනින් සහ ප්‍රතිපාලදායක ලෙසින් යොමු විය යුතුයි. ඒ වගේම මේ රටේ ඇතිවෙලා තියෙන මේ බලශක්ති අර්බුදයට ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති සකස් කරලා ඉදිරියට යන්න නම් මේ වර්තමානයේ ක්‍රියාත්මක වන සහනාධාර ක්‍රම ලැබියුත්තන්ට පමණක් සහනාධාර ලැබීම සඳහා සීමා කිරීමේ ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුයි. ඒ වගේම අධිනාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවල ජනතාවට ගෘහස්ථ කටයුතු සඳහා ගෑස් පරිභෝජනය අවශ්‍ය වන නමුත් ඈත පිටිසර ගම්දනම් වලටද ගෑස් භාවිතය ප්‍රචලිත වීම රටේ ආර්ථික විද්‍යාඥයන්ගේ කෙරුවා මොනවට විරහ දක්වන බව මා කියා සිටින්න අවශ්‍යයි. ඒ වගේම ප්‍රවාහනය ගැන කතා කරවුවොත් අමල් කුමාරගේ මැතිතුමා මොරටුව විශ්වවිද්‍යාලයේ පසුගියදා කරපු ප්‍රකාශයක් මා උපුටා ගනිමින් මේ රටේ භාවිතා කරන ඉන්ධන වලින් 76%ක් වගේ වැය වන්නේ මගී ප්‍රවාහනය සඳහා. එමගින් මේ 76% තුළ ප්‍රවාහනයේ මගී ප්‍රවාහනය සඳහා වැය වෙන්නේ පුද්ගලික බස් රථ සඳහා 17%ක් සහ දුම්රිය සඳහා 1% බව කියා තියෙනවා. එමුනම් මේ 18%ක ප්‍රමාණයක් තමයි පොදු මගී ප්‍රවාහනය සඳහා අපි වැය කරලා තියෙන්නේ. ඉතින් සියලුම ඉන්ධන ගෙනනේ වගේ අපි ප්‍රවාහනය සඳහා වැය කරන්නේ පුද්ගලික වාහන, ඒ වගේ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ ඇතුළු
කාලේ නිසා ඔබතුමා
හොඳයි ඇතුළු වාහන සඳහා යොදා ගන්න මේ හින්දා මම හිතන්නේ අපි යෝජනා කළ යුතුයි අපි ප්‍රතිපත්තියක් වශයෙන්ම මගී ප්‍රවාහණය සඳහා අපි කොහොමද මේ ප්‍රතිපත්ති දියුණු කරලා මගී ප්‍රවාහණය තුල විකල්ප බලශක්ති ප්‍රභවයන් තුල මෙරට ඉන්ධන සහ බලශක්තිය සඳහා වැය වෙන මුදල අවම කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ නිර්මාණ ශිල්පියෙක් විකුම් දිබුල් ගස්තැන්න රසදිය භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සඳහා ගන්නා උත්සාහය මේ වගේ නව නිර්මාණ සඳහා අවශ්‍ය තෝතැන්න සපයා දෙමින් රජයක් විදියට කටයුතු කරන්නේ නම් මම හිතන්නේ අපිට ඉදිරියේ හොඳ ගමනක් යාමට හැකියාව තියෙනවා විශේෂයෙන් මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් ස්වභාවික වායු දිනිත පවතින බව හඳුනා ගැනීම සමගම ඒ සඳහා කැණීම් බලපත්‍ර ලබා දීමේදී රටේ ජාතික ප්‍රතිපත්තියේ විදේශ ප්‍රතිපත්තියේ මෙන්ම ඛනිජ ප්‍රතිපත්තියේ වැදගත් යාවත් කාලකිනීම් අවශ්‍ය බවත් හඟවමින් ඒ බව සනාථ කරමින් මේ යෝජනාව ඉදිරිපත් කර සිටිනවා බොහොමත්ම ස්තුතියි
ස්තුතියි ගරු රත්නසේකර මන්ත්‍රීතුමා යෝජනාව ස්ථිර කරමින් කතා කරනවා. ඔබට විනාඩි 3ක් කාලයක් තිබෙනවා.
මුල් ආසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි බලශක්ති අර්බුදය හා ඊට විසඳුම් උදෙසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය යනුවෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේන කිරිඳුවඩ මැතිතුමා විසින් ගෙන එන ලද යෝජනාව මම ස්ථිර කරනවා. එතෙක්කම මං හිතන්නේ අපිට ඇත්තටම බලශක්ති අර්බුදය ලංකාවේ අපි මුහුණ දෙන්නේ බලශක්ති අර්බුදය නිසාවෙන්ම නෙවෙයි විදේශ විනිමය අර්බුදය නිසාවෙන්. ඒ නිසා විදේශ විනිමය අර්බුදයත් ඒහා බැඳුරු බලශක්ති අර්බුදයකුත් තමයි අපට තියෙන්නේ කියන එකයි මගේ අවබෝධය. ඒ නිසා මේ ජාතික ප්‍රතිපත්තිය හදනකොට අපි දන්නවා හොඳටම බලශක්ති ඇමතිතුමා දිවාරෑ නැතුව අතිශයින් වෙහෙසෙනවා මේ බලශක්ති අර්බුදය විසඳීම සඳහා. මම ඍජුව කියනවා මේ බලශක්ති අර්බුදය විසඳීමට ඇමතිතුමා ගන්න ක්‍රියාමාර්ගයට එහා ගිය ක්‍රියාමාර්ගයක් අපට පේන්නේ නැහැ. ඒ නිසා ඇමතිතුමාට කළ හැකි උපරිම කරනවා. හැබැයි විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඇමතිතුමාට ඍජු විසඳුමක් නැහැ. ඒ නිසා මේ විදේශ විනිමය අර්බුදය හමුවේ තමයි අපි මේ බලශක්ති අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මේ ජාතික ප්‍රතිපත්තිය හදනකොට මේ දෙපැත්ත යාකරමින් මේක හදාගන්න වෙනවා. ඉතාමත් කාලෝචිත යෝජනාවක් හැටියටයි අපේ ඇමතිතුමාටත් මත් යෝජනා කරමු. අපි මේ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න තියෙන උත්සාහය දරමු. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා මේ වගේ අර්බුදකාරී මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් තුළ විනිමය අර්බුදයකට අපි දැවැන්ත ලෙස මුහුණ දීලා තියෙද්දී අපිට මේකට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන්ද කියන ගැටලුව මට පෞද්ගලිකව තියෙනවා. ඒ නිසාවෙන් විකල්ප බලශක්තිය උත්පාදනය සම්බන්ධයෙන් හා විශේෂයෙන් බලශක්ති භාවිතය විසේ ඉන්ධන භාවිතයේ යම් මට්ටමකට අවම කිරීම සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිපත්තිමය රාමුවක් අපට හදාගන්න පුළුවන් නම් හොඳයි. දැනට අපට තියෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණයෙන් ගේන්න උපරිම උත්සාහය දරලා ගේන ඉන්ධන ප්‍රමාණය බෙදුවට දැන් මම පොඩ්ඩකට කලින් කෝපා රැස්වීමේ හිටියේ පුද්ගලික බස් රථ පවා දැන් බස් රථේ පාරේ දුවන්නේ ඉන්ධන ලබාගෙන CTB බස් එකෙන් බස් එක පාරේ දුවන්නේ නැතුව තියෙනවා. ඊට වඩා ලාභයි මේ බස් එකට ගන්න ඉන්ධන විකුණ ගන්න එක. මේ කෝපා රැස්වීමේදී අනාවරණය වුණු කාරණාවක්. ඒ නිසා මෙන්න මේ තත්ත්වයන් වළක්ව ගන්න අපට යම් කිසි ඉන්ධන භාවිතය අවම කරලා අපිට මං හිතනවා විදේශයෙන් මේ අර්බුදය හමුවේ අපට මේ ඩොලර් මිලියන 600,550ක පමණ අවශ්‍යතාවය මං හිතන්නේ මේ ක්ෂණිකව කිසිදාක අපට මේක සපයා ගන්න බෑ කෙටි කාලයක් තුළ. ඒ නිසා අපට බොහෝ දිගු කාලයක් යයි මේ තත්ත්වයට එන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඉන්ධන භාවිතයේ අඩුවක් අවම කිරීමක් සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිපත්ති රැමයක් හදාගමු. ඒ වගේම ලැබෙන ඉන්ධන ටික කූපන් ක්‍රමයකට හරි විශේෂයෙන් පෞද්ගලික වාහනවලට යම් සීමිත ප්‍රමාණයකට කූපන් එකක් දීලායි කූපන් ප්‍රමාණය සෙඩ් එකේ තියෙන නැත්නම් ඉන්ධන පිරවුම් වලේ තියෙන සැපයුමත් එක්ක ටැලි කරන්න පුළුවන් වෙයි. ඒ නිසා එහෙම ක්‍රමයක් හරි දාගමු. ඒත් එක්ක ඇමතිතුමනි මම ඔබතුමාට පුංචි මතක් කිරීමක් කරනවා. මම වීඩියෝ එකක් දැක්කා එක්තරා තරුණේ මට නම
ස්තුතියි ඔබේ කාලය දනවසන්
පරයක් දෙන්න දැවිත් නැත්නම් පාවිච්චි කරපු පොල් තෙල් එයා කියන ප්‍රමාණවත් ප්‍රමාණයක් තියෙනවා. මෙට්‍රික් ටොන් 12,000ක් හදන්න පුළුවන් විදිහේ ප්‍රමාණයක් තියෙනවා පාවිච්චි කරපු පොල් තෙල් වලින්. එතුමා මිලියන 300ක ආයෝජනයක් කරන්න එතුමා සල්ලි හොයාගෙන තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙනවා. කිසි දෙයක් ඕනේ අර කණිත නීති සංස්ථාවේ මේකේ ගුණාත්මක පරීක්ෂා කරලා අවසරය දෙන්න මෙට්‍රික් ටොන් 12,000ක් කියලා හදනවා කියලා ඒ වීඩියෝ එකේ තියෙනවා. හරි, ඒක ගැන විතරක් මතක් කරමින් මම මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධ යෝජනාව ස්ථිර කරලා මම නියරේ ඔබතුමාට බෙහෙවීමේ ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු ජේසි අලවතුවල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
මුලසුන ඔබන ගරු මන්ත්‍රීතුමනි මයිතම සතුටින විශේෂෙන්ම අවස්සාාව ලබාදීම් පිළිබඳව. උදේන කිරින්දකොඩ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන සභාකල්තපන යෝජනාව සම්බන්ධය කතා කරන්න. විශේෂෙන්ම එතුමා ඉදිරිපත් කළ තියෙන යෝජනාව ඉතාමත් කාලෝචිතයි. අප රටේ ආනායන වියදමෙන් 40%ක් ඉන්ධන සඳහා අපි වැය කරනවා. ඒ වගේම අපට වෙනත් විකල්ප බලශක්තිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව තමයි එතුමා යෝජනා කරන්නේ. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කියන්න ඕනේ අද ඉන්ධන සම්බන්ධයෙන් අපේ රටේ තියෙන අද ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. අපි ජනතාව මේ වෙනකොට ඉන්ධන පෝලිං වල ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. දැන් අද බැලුවත් අපි මේ පාර්ලිමේන්තුවේ එනකොට පළවත්තේ සෙඩ් එක ළඟ ඉඳලා දැන් ලයින් 4කට ගහලා තියෙනවා වාහන. ත්‍රී වීල් තියෙනවා, මෝටර් සයිකල් තියෙනවා, කාර් තියෙනවා, තව ලොරි බස් හත තියෙනවා. මං හිතන්නේ දැන් මාසයක් දෙකක් ඉඳලම මේ පොලිම තියෙනවා. ඒක විහෙර වෙනේ පොලිමක් නෙමෙයි. ඉතින් ඒ වගේ තමයි ලංකාව පුරාම අද මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් මේක පැහැදිලිවම කියන්න ඕනේ අද මේ තත්ත්වය තුළ අපේ රටේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය නතර වෙලා තියෙනවා. මේ ඉන්ධන හිගතාවේ නිසා අද රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. අද මධ්‍යම පරිමාණයේ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් ගණනාවක් මේ තත්ත්වය තුළ තමන්ගේ ඒ කර්මාන්ත කරන්න බැරුව අද වහලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්ධන නොමැතිකම නිසා අද විදුලිය කප්පාදු කරනවා. ඒ නිසා අද අපි පැහැදිලිවම කියන්නේ මේ යෝජනාව ඉතාමත් වැදගත්. මොකද අපිට ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඇත්තටම අවස්සා ගණනාවක් තිබිලා තියෙනවා. අපි ඒවා පාවිච්චි කරලා නැහැ. අපි දන්නවා මහවැලි යෝජනා ක්‍රමය එක්ක ජලවිදුලිය නිෂ්පාදනය කරන්න ඒ නිෂ්පාදනය කළ විශාල අවස්සාවක් අපි විදුලිය බලය නිෂ්පාදනය කරන්න අරගෙන තියෙනවා. අපේ රටේ මං ඉදන් ජලවිදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිමය දක්වා ගිහිල්ලා තියෙනවා. විදුලි බල ඇමැතිතුමා මෙතන ඉන්නවා මං හිතන්නේ. ඒ වගේම තමයි අද අලුත් අලුත් විකල්ප ගණනාවක් තියෙනවා. දැන් සූර්ය බලශක්තියෙන් ඒ වගේම හුලං බලශක්තියෙන් තවත් දේවල් තියෙනවා. ඒතර අපි මේ විකල්ප වලට යන්න හරි වෙලාවට ගියාද කියන කාරණාව තියෙනවා. මේකට කොයි ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන කතාව නෙමෙයි. මේකෙදි මේවා සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ හරි විදිහේ උපදේශ මේ වැඩපිළිවෙල සඳහා ලබා දුන්නාද කියන ගැටලුව තියෙනවා. අපි දන්නවා නොයෙකුත් මාෆියාවන් මේවා ක්‍රියාත්මක කිරීමේදී කොයි ආණ්ඩුව ආවත් මේවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද කියන ප්‍රශ්න තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලය ගත්තාම ඉංජිනේරු වරුගේ අදහස් අනුව තමයි නොයෙකුත් වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ තැන්වලදී දැන් මේ වෙනත් විකල්ප බල ශක්ති දැන් අපි ඇත්තටම ඉන්ධන ගල්ලඟුරු ඔක්කොම අපි විරටින් ගේන්න ඕනේ. නමුත් අපිට සූර්ය බල ශක්තිය අපිට හොඳට ඉරපායන රටක්. එහෙමනම් අපි ඒක ප්‍රයෝජනය ගන්න කොච්චර ප්‍රමාද වෙලා තියෙනවා. දැන් අද විදුලිය කපන්නේ අපිට ඉන්ධන නැති හින්දා. එහෙමනම් අපි ඒ විකල්ප වලට ගියේ නැති එක විශාල අපරාධයක්. ඉතින් ඒකට අපි කාටවත් චෝදනා කරන්න වැඩක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒකේ ඔක්කොම ඒ දුක අද ගෙවන්න වෙලා තියෙනවා මේ රටේ ජනතාවට. ඒ නිසා විදුලිය කප්පාදුව නිසා අද කර්මාන්තශාලා ගණනාවක් අද අපිට අපේ රට ඩොලර් ගේන කර්මාන්ත ගණනාවක් ක්‍රියාත්මක කරන්න බෑ. අද බලන්න තේ කර්මාන්තේ. මේ තේ කර්මාන්තේ මහ පරිමාණයේ වතු තියෙනවා, කුඩා පරිමාණයේ වතු තියෙනවා. කුඩා තේ වතු තමයි වැඩියෙන් අපේ නිෂ්පාදනයේ 75%ක වෙන්නේ. එතකොට කුඩා තේ වතු හිමියන්ට මේ නිෂ්පාදනය කරන්න අද පුළුවන්ද? අද ඒ අය ඇවිල්ලා අපි දකිනවා මාධ්‍ය තුළ නොයෙකුත් දේවල් කතා කරනවා. අපිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නැත්තම් අපිට අවශ්‍ය ඉන්ධන වේලාවට ලැබෙන්නේ නැත්තම් මොකද විදුලි බලය කප්පාදු කරනවා නම් විදුලි බලය කප්පාදු කරනකොට අඩු ගානේ ජෙනරේටරයක් වැඩ කරන්න ඉන්ධන තියෙන්න ඕනේ. ඒතර ඒ තත්ත්වය අද නැහැ. අද ඒතර මොකද වෙලා තියෙන්නේ? අද තේ නිෂ්පාදනයෙන් විශේෂයෙන්ම තේ නිෂ්පාදනයෙන් සෑහෙන ප්‍රමාණයක් අද අඩාල වෙලා තියෙනවා. ඒ කර්මාන්ත කරුවන්ට ඒක කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ රට ලැබෙන ඩොලර් ප්‍රමාණය, ඒ තේ නිෂ්පාදනය ලැබෙන ඩොලර් ප්‍රමාණය අහිමි වෙනවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුළ මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.
අපිට විනාඩි දෙකක් කාලයක්
ඉතුරු වෙනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි අනිත් හැම කර්මාන්තශාලාවම අද ඇඟලුම් කර්මාන්තය ගත්තත් ඒවා විශාල වශයෙන් අපනයන ශේෂ්ත්‍රයේ තියෙන කර්මාන්ත ඇඟලුම් නිෂ්පාදනයේ අද ඒවා විශාල ප්‍රමාණයක් රැකියා කරනවා. අද ඒවට අවශ්‍ය ඒ විදුලි කප්පාදු කරන වෙලාවේ ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අද ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම එකටම මේ බලශක්ති අර්බුදයේ බලපාලා තියෙනවා. ඒක එකින් එකට යනවා. ඒක කොහොම කාටවත් බලපාන්න නැහැ කියන්න බෑ. අද උපදින දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේ අර්බුදයේ බලපාලා තියෙනවා. ඒ අර්බුදයේ තුලින් අද මුළු රටම ඇන හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ මන්ත්‍රීතුමා ගෙනාවු යෝජනාව ඉතාමත් වැදගත්. අපි යන්න ඕනේ විකල්ප බලශක්ති වැඩසටහන් ගණනාවක් ලෝකේ තියෙන ඒවට ඒවා අපි ක්‍රියාත්මක කරන්න විශේෂ විදුලි බලය නිෂ්පාදනය කරන්න. ඒ වගේම අපි මෝටර රථ ගත්තොත් දැන් අද මේ විදුලියෙන් එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවලින් ධාවනය වෙන මෝටර රථ තියෙනවා. අද ඒවට අපි ඉස්සරහට යන්න ඕනේ. නමුත් අද වර්තමානයේ තියෙන මේ අද තියෙන ප්‍රශ්නෙට මේවා අද අපි මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ. නමුත් අද දැනට මේ හෙටට තියෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් ලබන හතියට තියෙන ප්‍රශ්නෙට ලබන මාසෙට තියෙන ප්‍රශ්නෙට මේවා අපිට ශනික විසඳුම් නෙමෙයි. හැබැයි ඒවට අවශ්‍ය විසඳුම් ලබා දෙන රජයේ විශේෂම වග කියන්න ඕනේ. මේ වෙනකොට ඉතාමත් භයානක තැනකට රට ගිහිල්ලා තියෙනවා. ඉන්ධන පෝලිං වල මේ වෙනකොට රටෙන් 100ට කී දෙනෙක් ඉන්නවද අද ඉන්ධන පෝලිං වල තමන්ගේ ශ්‍රමය කාලය නාස්ති කරනවද? මට ඊයේ හම්බුණා ත්‍රිවිල් රේදුර කීප දෙනෙක්. එයායි මතක් කරා දවස් 7ක් ඉන්නවා ඉන්ධන පෝලිමේ දැන් කුරුණෑගල. තාම ඉන්ධන ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මෙතුමා කියන අප යෝජනාව වැදගත්. අපිට විකල්ප බලශක්තිය අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ විදුලිය නිෂ්පාදනය කරන්න. ඒ වගේම අනිකුත් කාර්යාවල්. නමුත් අපි මේ දැන් තියෙන ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න ඕනි. ආණ්ඩුවක් හැටියට එහෙම නොවුනොත් මේ තත්ත්වය මීටත් වඩා භයානක වෙලා රට ඇන හිටලා රටේ ජනතාව පාරට වැටිලා තුන් වේලක් නෙමෙයි එක වේලක්වත් කන්න බැරි සමාජයක් බවට දැන් මේක අදපත් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය විසඳුම් ගේන්න කටයුතු කරන්න කියලා මතක් කරමින් විශේෂයෙන් විදුලි බල ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමා අපි දන්නවා උත්සාහ ගන්නවා නොයෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉන්ධන ලබාගෙන මේ ජනතාවට ලබා දෙන්න. නමුත් ඒවා අපි පේන විදිහට අසාර්ථක වෙලා තියෙනවා. ඒවා සාර්ථක කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගන්න අපි ඒ වගේ මතක් කරන්න මේ වෙනකොට IOC ඉන්ධන ඉන්ධන පිරවුම් හල් වලින් සැරින් සැරේ ඉන්ධන ලබා දෙනවා. ඒක හොඳ තත්ත්වයක්. නමුත් දැන් මිල සම්බන්ධයෙන් ගත්තාම දැන් මේ මිල ධනතාවට උහුලන්න
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්
කරනවා පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම ජනතාව ජීවත් කරන වැඩපිළිවෙලකට සූදානම් වෙන්න කියලා මතක්
කරලා
මා වෙච්ච සුවල්පය අවසන් කරනවා.
ස්තුති. මිලඟට ගරු අනුර ප්‍රදර්ශන යාපා මන්ත්‍රීතුමා අවාසනාවකට වගේ ඔබතුමාට තිබෙන්නේ විනාඩි 3යි.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන් මේ පිළිබඳ අපි කතා කරන්න දෙයක් නැහැ. බලශක්තිය නැත්තම් රටක් හිටිනො කිසිම දෙයක් අපිට කරගන්න බෑ. ඉතින් මම ඇත්තටම මේක දිගු කාලීනව සහ කෙටි කාලීනව දකිනවා. මම හිතනවා අපේ රටේ ඉන්ධන පිළිබඳ කතා කරද්දී මුදල් අමාත්‍යාංශයේ කවදාවත් ඒ කණිත සංස්ථාවට මිල නියම කරන්න දුන්නේ නැහැ. ඒ නිසා හැමදාම කණිත සංස්ථාව පාඩුයි. හැබැයි මුදල් අමාත්‍යාංශයේ ගන්න බද්ද නම් හරියට ගන්නවා. ඒ නිසා කණිත සංස්ථාව බැරි වුණා කරන්න. මේක තමයි ගෑස් කම්පැනියටත් උනේ. මේක තමයි විදුලි බල මණ්ඩලයටත් උනේ. ආණ්ඩුවක් වැඩ කරනකොට දිගු කාලීනව බලන්න නැති වුණාම ඇති වෙන ප්‍රතිඵල තමයි මේ වෙලා තියෙන්නේ. අද අපිට පැති දෙකක් තියෙනවා. එකක් තමයි මිල නියම කරගන්න බෑ. අනිත් පැත්තෙන් අපිට විදේශ විනිමය නැහැ. විශේෂයෙන්ම මම දන්නවා අර ඇමතුමා මම හිතන්නේ සනාථ කරයි ලංකාවට තෙල් ගෙන්නන ප්‍රධාන සමාගම් කිසිමක් අත තෙල් ගෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ගෙවන්න තියෙනවා. ඩොලර් මිලියන 700ක් විතර මං හර 800ක් ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන නිසා මේ ඇමතුමාට බොහොම අමාරු අවස්ථාවකට එළමිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බලශක්තිය මම යෝජනා කරන්න කැමතියි ඔබතුමාට මේක දැන් සීමා කරන්න කියලා. මොකද ලංකාව ලෝක ආසියාවේ වැඩියෙන්ම ඉන්ධන පාරිභෝජනක රටක්. ඒ නිසා අපිට කරුණා කරලා යම්කිසි සීමාවකට මේක නිකුත් කරන්න අපි හැමෝටම ප්‍රථමයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් වලට ඊට පස්සේ කෘෂි කර්මාන්තයට ඊට පස්සේ කර්මාන්ත වලට සහ අන්තිමට මහජනය ඇතුළත මේක කරන්න මොකද නැත්තං මුළු රටම හිටින්න පුළුවන් මේ දැන් අද තියෙන එක හැම තැනම යනකොට මහ දැවැන්ත පිරිස් ගහ ගන්නවා පාරවල් වල මම දන්නේ ඇයි මේ කියලා ඉතින් ඒගොල්ලන්ට දවස් 7-8ක් ඉන්නේ ඒ වගේම සමහර අය මැරිලා වැටෙනවා ඒ සෞඛ්‍ය හේතු තියන අය ගිහිල්ලා වතුර ටිකක් බොන්නෙත් නැතුව සමහරට ඉන්නවා ඇති ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ලොකු වගකීමක් රජයට තියෙනවා මොකද කණිය තෙල් විදුලි බලය සහ අනිකුත් දේවල් නොමැති වුණොත් රට හිටින දවසක අපිට ආණ්ඩු පවත්වන්න හම්බෙන්නේ නැහැ පාර්ලිමේන්තු පවත්වන්න හම්බෙන්නේ නැත්නම් ඒක තමයි අපි ඔක්කොගේම අවසානය ඉතින් ඒ නිසා මේකට ඔක්කොගේම සහාය අපි ලබා දෙන්න ඕනේ ඒ අමතුමාට ලබා දෙන්න තරුණ අමතිවරයෙක් හැටියට ඒ සහාය අපි ලබා දෙනවා එතුමාගේ දෙන අමාරුකම් මට හොඳට තේරෙනවා මම මේ විෂය කරපු කෙනෙක් හැටියට මට උපදේශයක් දෙන්න බෑ ඔබතුමාට මොකද ඔබතුමා හැම අංශෙම හිර වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා මේක සම්බන්ධයෙන් යම්කි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ මම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම ඉන්දියාව පාවිච්චි කරලා ඉන්දියාවේ තියෙන හොඳ ගුජරාත් වල හොඳ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන අංශයක් රිලයන්ස් ලගේ ඒ අසමාගමේ කතා කරලා අපේ තියෙන සල්ලි වලට හරි ගෙනල්ලා යම් ආකාරයක මේ අනික් වගෙන හිතන්න එපා. ඔක ලේසි නෑ. ඒ වගේ දෙයක් කරලා සීමා සහිත ප්‍රමාණ වලින් මේ ඛනිජ තෙල් පාවිච්චි කරන්න වෙයි. මොකද මේ වෙනකොට මං හිතන්නේ ඩීසල් වලට ගෙවන විශාල මුදලත් එක්ක විදුලි බල ඉපදීමත් ලොකු ප්‍රශ්නයක්. අවසානයේ මේ ඔක්කොම එකතු වෙන්නේ මහා ජනතාවගේ පැත්තට. මොකද මේකට මිලන් නියම කරන්න බෑ. ඒ තරම් ගණන් දැම් මේක. ලෝකෙම ගණන් යනවා. ඇමරිකාවේ ගණන් ගිහිල්ලා, එංගලන්තේ ගණන් ගිහිල්ලා, ආසියාවේ ගණන් ගිහිල්ලා දැන් එතකොට මේක කොහොමවම්ම අඩු මිලකට දෙන්නත් බෑ, දෙන මිල තීන්දු කරන්නත් බෑ. ඒ නිසා මේක ස්පයිරල් ඉෆෙක්ට් එක. අතනින් පටන් ගත්තාම මේක නිකන් සර්පිලාකාර විදිහට අපේ ආර්ථිකයට
ගරු වේලුකුමාර් මන්ත්‍රීතුමාගේ කාලයෙන් විනාඩි 2ක් ඔබට ලැබෙනවා.
ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ ගැන සම්පූර්ණයෙන්ම ඔබතුමාලා තේරුම් ගන්න ඕනේ. මොකද මේ කණිය තෙල් සම්බන්ධයෙන් අපි ගත්තොත් අපේ රටේ ප්‍රධාන වශයෙන්ම මට මතකයි මම අමාත්‍යංශය බාර ගන්නකොට ඔක්කොම ණයට දීදී තිබුණේ. එයා ළඟකට ණයට දෙනවා, ආමියකට පොලිසියට දෙනවා, ඊළඟට තවත් අයට දෙනවා. අවසානයේ මගේ අලාභය මම බලනකොට මිලියන 85000ක් එදා. මම මේක නැවැත්තුවා. නවත්තලා මම නිශ්චිත ක්‍රමයක් හැදුවා. අදට 2014 අවසන් කරනකොට මට ලාභයක් ලබා ගන්න පුළුවන් වුණා. මෙහෙයුම් ලාභයක් ලබා ගන්න පුළුවන් කණිත නිෂ්පා මේ විකිණීමේදී කණිත තෙල් සංස්ථාවට. ඒ වගේම මම විශ්වාස කරනවා අපි මේ රිෆයිනරි එක නවත්තලා තියෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ මගින් ජෙට් A1 භූමි තෙල් අපිට පහසුවෙන් ලබා ගන්න තිබුණ එක අපිට ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම නැප්තා පාවිච්චි කරලා අපිට සමහරට ඔක්ටේන් 90වත් අපිට ගෙනල්ලා මහජනයට දෙන්න පුළුවන් වෙනවා මිශ්‍ර කරලා. ඉතින් ඒ කටයුත්තත් අද අපිට කරගන්න විදියක් නැහැ. මොකද රිෆයිනරි එක වහලා තියෙන සයි ගත්ත තීන්දුව ගැන මගේ කිසි ප්‍රසාදයක් නැහැ. මොකද මට මතකයි අපි ඉරානයේ අපිට ලයිට් ක්‍රූඩ් ලබා දෙන්න බෑ කියපුවාම අපි මං හිතන්නේ ක්‍රූඩ් වර්ග ගණනාවක් පරීක්ෂා කළා. අවසානයේ අපි මර්බන් කියලා ක්‍රූඩ් එකක් තෝරගත්තා ඕමාන් රටේ මං හිතන හැටියට. ඒ මර්බන් ක්‍රූඩ් එකත් මිශ්‍ර කරලා තමයි අපි අපිට අවශ්‍ය පදම හදාගත්තේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් තේරුම් අපි දීර්ඝ කාලයක් කිව්වා ආණ්ඩුවට මේ රිෆයිනරි එක හදන්න කියලා. නමුත් ඒ වෙනුවට වෙනත් දේවල් තෝරාගත්තා. නමුත් මේක හැදුවේ නැහැ. එහෙම හැදුවා නම් යම් විදියකින් අපිට මීට වඩා වාසියක් ගන්න තියෙනවා. මම කියන්නේ අද තියෙන රිෆයිනරි ලාභයි කියලා. අද තියෙන එක ලාභ නැහැ. නමුත් අපිට යම් ප්‍රමාණයක් බාර ගන්න තිබුණා. ඒ නිසා මේ කණිත තෙල් සංස්ථාව අද මට මතකයි ගරු සම්මතවතුනේ අපි මට 2000 මං කියන්නේ 10 12 විතර 10 11 විතර ආවා. තව කෙනෙක් ලංකාවට චීන සමාගමක් ලංකාවට තෙල් දෙන්නේ. ඒවකට රජ එකඟ වුණා. එකඟ වුණාට පස්සේ ඒවකට හිටපු වෘත්තීය සමිති මේකට එකඟ වුණේ. ඉතින් මම හිතන්නේ තුන් දෙනෙක් තෙල් වෙළඳාමේ යෙදුණා කියලා සංස්ථාවට පාඩු වෙන්නේ නැහැ. සංස්ථාවට බොරු බියක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ තේරුම් අරගන්න අපිට බැරි වුණා. ඒ නිසා දෙන්නේ තමන්ගේ තෙල් ටික ගේනවා නම් ගරු
ස්තුතියි.
සභාපතිතුමනි අපිට මේක කරන්න බුණා. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලා හිටිනවා කරුණාකරලා අපිට සලාක්‍රමයක් හදලා හැමෝටම සාධාරණ විදිහට බෙදන්න. මොකද ඔබතුමාට මුළු සප්ලයි එකම ගේන්න බෑ. ඒක තමයි ඇත්ත.
ඔබ ස්තුතිය ඔබේ දායකත්වයට. ඊළඟට ගරු වේලුකුමාර් මන්ත්‍රීතුමා ඔබට විනාඩි හයක කාලයක් තිබෙනවා. You have 6 minutes.
Oh, thank you. අද ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, අද අපේ මානවර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මන්ත්‍රීවරයා විසින් බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් යෝජනා කරලා කල්තබීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා බලශක්තිය සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් ගැන කතා කරනකොට අපි අපේ විදේශ විනිමය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගැන කතා කරන්න වෙනවා. ඒ වගේම අපේ ප්‍රවාහනයේ පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ගැන අපි කතා කරන්න වෙනවා. මෙතනදී අද අපි කෙටි කාලීනව අද තියෙන අර්බුදයේ පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දීර්ඝකාලීනව ප්‍රතිපත්තියක් අදලා විසඳ ගන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හිතන්නේ ගරු කාංචන විජේසේකර ඇමතිතුමා අද තියෙන අර්බුදයට ඉර වෙලා ඉන්නේ. අද තියෙන මේ අර්බුදයේ විසඳ ගැනීමට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒකදී යම්කිසි යෝජනා ටිකක් ලබා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. අද අපි ගත්තාම අපිට විශාල ඩොලර් වල ප්‍රශ්නයක් තියෙනවා. විශාල වශයෙන් පෙට්‍රෝල් ඩීසල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපේ ඒ ප්‍රශ්නය විසඳ ගන්නකොට අද අපි දකිනවා මේ පෙට්‍රෝල් ෂෙඩ් වල තියෙන තෙරපීම, ඒ වගේම සමාජයේ ඇති වෙලා තියෙන විශාල අර්බුද තත්ත්වය. මම ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ මේ කාල වකවානුව තුළ විශේෂ වැඩපිළිවෙලක් බෙදා ඇරීම පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබතුමා ඉතාමත් ඉක්මනින් ක්‍රමයක්, මේකට සුදුසු ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ මේ අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට කොහොමද මේක බෙදාරින්නේ, ඒ වගේම ත්‍රී වීලර් ටිකට, ඒ වගේම මෝටර් සයිකල් ටිකට, ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර වලට බෙදා ඇරීම පිළිබඳව අරි කළමනාකරණයක්. මේ කළමනාකරණය නැති ඉඳ තම පොලිසිය කළමනාකරණය කරනවා, ආමියකින් කළමනාකරණය කරනවා, තව කණ්ඩායමක් එතනට බෑල කළමනාකරණය කරනවා. විශාල දෙස ජනතාව අර්බුදයට පත් වෙලා තියෙන්නේ මේ පෝලිං වල ඉඳලා මේ පෙට්‍රෝල් ඩීසල් ටික ලබා ගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ පෞගිය දවස්වල ටෝගන් ක්‍රමය පිළිබඳ මම දැක්ක ටෝගන් ක්‍රමයක් නැහැ කියලා ඔබතුමා කිව්වා. ටෝගන් දැන් මගේ වාහනේ තිබ්බා, අපිටත් ටෝගන් දුන්නා. ඉතින් මේ වගේ තියෙන ප්‍රතිපත්තියක් නැති, නැත්තම් ක්‍රියාමාර්ගයක් නැති මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා විතරක් නෙවෙයි, දැන් විශාල කළුකඩයක් ඇති වෙලා තියෙනවා. දැන් කීප දෙනෙක්ම ඒ පිළිබඳව කිව්වා, විශාල කළුකඩයක් ඇති වෙලා තියෙනවා. මේ කළුකඩේ තත්ත්වයත් එක්ක මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න බෑ. එහෙනම් ඒ සඳහා නීතිමය යම් විදි අන්තිසි විදියක මේක කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම මම දකිනවා තාම මේකට ස්ට්‍රැටජියක් නැහැ කියලා මම දකිනවා. ඒම මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් 3000 cc වගේ වාහනයකට ඩීසල් ලබා ගන්නකොට ලබා ගන්න මිලයි, ඒ වගේම ඒ කියන්නේ මම කියන්නේ ලක්ෂරි පුද්ගලික වාහන, ඒ වගේම ජාතික මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට ලබා ගන්න ඒ මිල දෙකම එකයි. එතකොට 4 දෙනෙක් යන වාහනයකට විශාල යන මිලත් එකයි, ඒ වගේම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට යන මිලත් එකයි. එතකොට මම හිතනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට යම් කිසි සබ්සිඩියක් ලබා දීලා ඒකේ මිල ගණන් අඩු වුණා නම් ප්‍රවාහණයට යන මිල ගණන් මේ සාමාන්‍ය මේ පුද්ගලික වාහන පාවිච්චි කිරීම අඩු වෙනවා. ඒ වනාට ඒ වගේම රටේ අවශ්‍යතාවය අනුව මේ විශාල ලෙස ඉන්ධන භාවිතා වෙන වාහන පිළිබඳ යම් කිසි තීරණයක් ගන්නට වෙනවා කියලා මම හිතනවා. යම් කිසි තීරණයක් ගන්න වෙනවා. ඒ වාහන වලින් මේ ජාතික ආර්ථිකයට කොයිවැනි මේ දායකත්වයක්ද තියෙන්නේ කියන එක. එතකොට බස් එකක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් බස් එකක් එනකොට ඒකේ 40ක් 50ක් 60ක් ප්‍රවාහණය කරනකොට ඉස්කෝලේ ළමයි ටික ඉන්නවා, වැඩට යන නිලධාරිවරු ඉන්නවා, මේ ඉන්ඩස්ට්‍රියල් එකට යන ඒ කර්මාන්ත ශාලා වලට යන කට්ටිය ඉන්නවා. ඒ වුණාට සාමාන්‍ය මේ වගේ ලක්ෂරි වෙහිකල් එක එන 4 දෙනෙක් පිළිබඳව අපි කතා කරනකොට එහෙම නෙවෙයි. ජාතික ඒ ආර්ථිකයට තියෙන ඒ දායකත්වය පිළිබඳ ලොකු වෙනසක් තියෙනවා. එඳ අද තියෙන මේ සීමිත මේ තියෙන බලශක්තිය සමග අපිට මේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න යම් කිසි උපාය මාර්ග ස්ට්‍රැටජිස් ටිකක් අපි අදාගත්තොත් තමයි මේ කෙටි කාලීන මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්. ඒ කෙටි කාලීන ප්‍රශ්නය විසඳ ගත්තොත් තමයි දීර්ඝකාලීනව මේ පිළිබඳව ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් අදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව ඒ කළමනාකරණය පිළිබඳව ඒ කළමනාකරණය මගේ දැන් ජනතාව අතර විශාල විදියට අපිට දොස් කියන්නේ මේක බෙදා ඇරීමේ තියෙන කළමනාකරණයේ තියෙන ප්‍රශ්නය පිළිබඳව. එහෙනම් මේ එකින් එක වෙන් වෙන් ලෙස අපි ඒවා ලිස්ට් අවුට් කරගෙන ඒක බෙදාරීම පිළිබඳව හරි ක්‍රමවේදයක් අපි කෙටි කාලයක් තුල අදාගත්තොත් තමයි යම්කිසි විදියකට අපිට ඉදිරියට එන විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පුළුවන් වෙයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ කාලීන යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයාට ස්තුතිවන්ත වෙනවා. ස්තුතිය
ඔබේ දායකත්වයට හා යෝජනාවලට. ඊළඟට ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමනි, ඔබට අවාසනාවන්තකමකට විනාඩි දෙකයි මට ලබා දෙන්න පුළුවන්.
ගරු සභාපතිතුමනි, තම කෙටි කාලයක් තිබෙන නිසා ගරු උදේන කිරිඳිගොඩ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවට සතුට පළ කරන ගමන් අද තිබෙන දැවැන්තම ප්‍රශ්නේ තමයි මේ ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය. මේ ඉන්ධන බලශක්තිය පිළිබඳ ප්‍රශ්නේ විනාඩි දෙකකින් කතා කරන්න කියලා කියන නිසා මට ඇත්තටම මේ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්නය කෙටි කාලයකට සීමා කරන්න වෙන වෙලාවේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, විකල්ප බලශක්ති මාධ්‍යම් පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්න කියලා. පළවෙනිදම මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා, දැනට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලැබිලා තියෙන කොරියානු ජනරජයෙන් බැටරියෙන් ධාවනය කරන ත්‍රිවීලරයක් ලැබිලා තිබෙනවා, ත්‍රිවීලර හතරක්. එතකොට ඒ ත්‍රිවීලර හතර ගරු අමාත්‍යතුමනි, වසර හතරකට පාවිච්චි කරන්න පුළුවන් බැටරියක් අත් වශයෙන්ම භාවිත කරනවා. බැටරිය තමයි ඉතාමත්ම වටිනා වස්තුව. එකේ රුපියල් 30000යි ඒ බැටරිය වටිනාකම වෙන්නේ. ලංකාවේ ත්‍රිවීලර්ස් පාවිච්චි කරන 14 ලක්ෂයක් ඉන්නවා. ඔබතුමා කරුණා කරලා මේ ත්‍රිවීලස් වලට ඇයි අපිට බැරි මේ සුනිත්‍ය බලශක්තියේ බැටරිය හරහා සූර්ය බලශක්තියෙන් භාවිතා කරන මට්ටමකට පරිවර්තන කරන්න බැරි? අද ලංකාවේ ඉතාම විශාල තරුණ ප්‍රජාවක් මේ ආශ්‍රිතව සේවය කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපට සුවිශාල ඉන්ධන ඉතුරුවක් කරන්න පුළුවන් ත්‍රිවීලස් භාවිතා කරන ඒ තරුණ ප්‍රජාවට. මේක විශාල සහනයක් පහසුවක් කරන මගින්දත් එසේමයි. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ඔබතුමා කරුණා කළ සංචාරය කරන්න තාක්ෂණ ආයතනයේ ඒකල සමරණ ඔබතුමා ඒ පිළිබඳව විශාල අධ්‍යක්ෂින් තිබෙනවා. මම දන්නවා නර්ට් තාක්ෂණ ආයතනයේ තිබෙනවා. ඒ කියන්නේ නර්ට් තාක්ෂණයෙන් භාවිත කරන උඳුනක් හදලා තිබෙනවා. ඔවුන් ඉතාම අඩු වියදමකින් රුපියල් 8000ක් පමණ වෙන්නේ. ගරු සභාපතිතුමනි, ඒ උඳුන භාවිතා කරන්න පුළුවන් නම් ගෑස් සිලින්ඩරයකට රුපියල් 7000ක් යන එකේ මිනිහෙකුට ඒ නර්ට් උඳුන භාවිතා කරලා ඉවරලා තමන්ගේ ජීවිත කාලය තුළම පහසුවෙන් තමන්ගේ යුම් පිහුම් කාටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි, බයෝ ඉන්ධන නිෂ්පාදනය පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. සමහර වෙන පොල් තෙල් වලින් වෙනත් බයෝ ඩීසල් වලින් වාහන ධාවනය කරන්න පුළුවන් කියලා. මේ පිළිබඳව අපි දන්නවා අපිට විද්‍යාත්මක තාක්ෂණික අවබෝධය මේ පිළිබඳව නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා සමාජයේ පැතිරෙන බයෝ ඉන්ධන පිළිබඳව මේ කාරණා පිළිබඳව සුවිශේෂ විශේෂඥයන් ලවා පැහැදිලි කිරීමක් කරලා දෙන්න. එසේ නැතිනම් සමාජයෙන් නොමග යෑමට ඉඩ තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ මම කාරුණිකව අවධානය යොමු කරනවා. අපේ ගරු අමාත්‍යතුමා මේ වෙලාවේ ඉන්නවා. එතුමා මේ ඉන්ධන ප්‍රශ්නය ලිහා දැමීම සඳහා සුවිශාල කැපකිරීමක් කරන කැබිනට් එකේ ඉන්න අංක එකේ කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන්, තරුණ අමාත්‍යවරයෙක් වශයෙන් ඔබතුමාට මේ පිළිබඳව ශක්තිය ධෛර්යය තිබෙන බව මා විශ්වාස කරනවා. මේ විකල්ප බලශක්ති කේන්ද්‍රයන් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු බලශක්ති අමාත්‍යවරයා, ඔබතුමාගේ පිළිතුරු කතාව විනාඩි 8ක් පමණ කාලයක් ලබා ගන්න මේ ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමාටත්, මෙම යෝජනාව ගෙනෙන ලද මන්ත්‍රීතුමාටත්, ඒ ස්ථිර කරන ලද රත්නසේකර මන්ත්‍රීතුමාටත්, ඒ වගේම අදහස් දක්වන ලද වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, අනුරපිය දර්ශන යාපා මන්ත්‍රීතුමා, ජේසි අලවතුල මන්ත්‍රීතුමා සහ වේලුකුමාර් මන්ත්‍රීතුමා යන මන්ත්‍රීතුමන්ලට. අද මම හිතනවා අපි සියලු දෙනාම එකඟ වෙන කාරණාව තමයි අපි අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවේ මේ රටේ විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ගැළපෙන, රටේ පරිසරයට ගැළපෙන, අපේ තියෙන ස්වභාවික සම්පත් භාවිතා කරගෙන අපිට ඉදිරියට යා යුතු ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අවාසනාවකට අපිට අර්බුදයකට මුහුණ දීලා තියෙන මොහොතක අපි ක්‍රියාත්මක කිරීමට සිදුවීමම අභාග්‍ය සම්පන්න කාරණාවක්. මේ මිට දීර්ඝ කාලයකට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබුණු දෙයක්. විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු
විශේෂයෙන්ම මේ රටේ විදුලි බලය බලශක්තිය පිළිබඳව කටයුතු කරන ආයතනවල මම විශ්වාස කරනවා මේ පිළිබඳව අනන්තවත් සාකච්ඡා කරන්න ඇති. මේ පිළිබඳව අනන්තව ප්‍රතිපත්ති හදන්න ඇති. මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන්න ඇති. නමුත් ක්‍රියාත්මක වීමේදී අපි තවමත් පසුගාමීව කටයුතු කරනවා කියන එක කනගාටුවෙන් කිව යුතුයි. මේකෙදී බොහෝ වෙලාවට සමහරලාට අපේ දේශපාලඥයන්ට තමයි කිරිඳිගොඩ මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට ඇඟිල්ල දික් වෙන්නේ. 225ට ඇඟිල්ල දික් වෙනවා වෙනුවට විශේෂයෙන් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු ආයතන මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කටයුතු කිරීම වඩාත් උචිතයි කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ ආයතනවලින් නිලධාරීන් දීර්ඝ කාලයක් සමහර නිලධාරීන් වසර 20කට වැඩි කාලයක් ඉතාමත්ම උසස් වැටුප් ලබන ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබන ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් තිබෙන ආයතන බවට පත් වෙලා තිබුණත් නිලධාරීන් බවට පත් වෙලා තිබුණත් අවාසනාවට විවිධ හේතු නිසා මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න නොහැකි වෙලා තිබෙනවා. ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි අද අපිට ඒ දරා ගන්න බැරි උච්චතම අවස්ථාවට අපි පත් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 600ක පමණ ප්‍රමාණයක් අද අපේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයට අවශ්‍ය වෙනව පමණක් නෙමෙයි මාසිකව අපිට එය දරාගත නොහැකි තත්වයකට පත් වෙලා තිබෙනවා අපේ තිබෙන ආර්ථික පසුබිම නිසා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඛනිත් තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ජූලි මාසයේ ඩොලර් මිලියන 550ක මුදලක් අවශ්‍යයි. අපිට සැප්තැම්බර් මාසයේ ඉඳලා අපේ අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල්ලඟුරු ආනයනය කිරීමට ඩොලර් මිලියන 800ක් පමණ අවශ්‍යයි. විදුලි උත්පාදනය වෙනුවෙන් ඩොලර් මිලියන 100ක් පමණ අවශ්‍යයි. අමතරව විදුලි උත්පාදනය කරමින් අඛණ්ඩ විදුලිය පවත්වාගෙන යන පැය 24 විදුලිය පවත්වාගෙන යන ඊට අමතරව අවශ්‍යයි ඩොලර් මිලියන 40ක් පමණ ගෑස් වෙනුවෙන් අපේ තියෙන අවශ්‍යතා සපුරන්න. එසම මේ සියල්ලම දිහා බැලුවම මම උදේ අද දවසේත් සාකච්ඡාවේදී කිව්වේ යෝජනා වෙනුවෙන් කතා කරන විට අපේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක මේක කිසිසේත් අපේ රටට ගැලපෙන්නේ නැති ක්‍රමවේදයක්. නමුත් මේක පහසුවෙන් අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක්. අපි පරිභෝජන එක පැත්තකින් අඩු කළ යුතුයි. අපි ප්‍රමුඛතා ගත කළ යුතු වගේම මේ සඳහා ආදේශ කළ යුතු දේවල් අපි තියෙනවා. විශේෂයෙන් අපේ විදුලි බල පද්ධතිය ගත්තම විදුලි බල පද්ධතියේ අපි ඩීසල් බලාගාර හැටියට එහෙම නැත්නම් දැවි තෙල් බලාගාර හැටියට වෙනත් ඉන්ධන බලාගාර හැටියට හෝ ගල්ලඟුරු බලාගාර හැටියට අපිට පවතින බලශක්ති මෙම මධ්‍යස්ථාන තවදුරටත් අපේ රටට සාර්ථක විසඳුම් හැටියට අපි දකින්නේ. ඒ නිසා ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ජල විදුලියෙන් උත්පාදනය කිරීම පවා අසිරු තත්ත්වයට පත් වෙලා තිබෙනවා ලෝකයේ සහ රටේ පවතින දේශගන්නක විපර්යාස නිසා පරිසරයට සිදු වෙලා තියෙන හානියත් එක්ක. ඒ නිසා අපිට වෙනත් ප්‍රබවයන් සූර්යාලෝකය වෙන්න පුළුවන් සුලම් බලය වෙන්න පුළුවන් අපේ රටේ ප්‍රවණතාවයන් තිබෙනවා. මේ ප්‍රබවයන් වලින් ඒ අවශ්‍ය උත්පාදනය කිරීමට පමණක් නෙවෙයි අපේ රටේ අවශ්‍යතාවය පමණක් නෙවෙයි අපේ අසල්වැසි රාජ්‍යයන් සඳහා අපනයනය කිරීමේ තත්ත්වයට පවා අපිට පත් වෙන රාජ්‍යයක් බවට පත් කරගත හැකි. එනිසා ඒ වෙනුවෙන් මම විශ්වාස කරනවා අද දවසේ ඉදිරිපත් කරපු යෝජනා වගේම කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව තුලත් පිටතත් සාකච්ඡා කරපු කාරණා වෙනුවෙන් ප්‍රවේශයක් ගැනීමට හොඳ අවස්ථාවක් අද උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි අර්බුදයක් වුණාම ඉතාමත්ම අමාරු අසීරු කාරණයක්. නමුත් අර්බුදයකත් සමහර ලාවට ඒ අර්බුදයක් තුලින් අපිට යම් ආකාරයක ප්‍රවේශයක් ගන්න පුළුවන් මේ රටේ ඉදිරි අනාගතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න. එතකොට මම විශ්වාස කරනවා මේ බලශක්ති අර්බුදය අපි ප්‍රයෝජනයට ගත යුතුයි. අපේ රටේ අනාගතයේ බලශක්තිය තුලින් ඒ උත්පාදන වියදම අඩු කිරීමට ඒ අපේ ආර්ථිකයට දරන විශාල අපේ විශාල බර අඩු කිරීමටත් ඒ වගේම මේ තුලින් යම්කිසි අපනයන ආදායමක් ලබා ගන්න. ගරු මුලාසන මන්ත්‍රීතුමනි මම විශාල වේලාවක් නැති නිසා මම ඉතාමත්ම කෙටියෙන් යම් කාරණා කීපයකට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමා සඳහන් කරන ආකාරයට උදේන කිලිඳිගොඩ මන්ත්‍රීතුමත් කිව්වා අපිට 76ක් අපේ ඉන්ධන භාවිතයෙන් අපි භාවිතා කරන්නේ මගී ප්‍රවාහණයට. හැබැයි අවාසනාව තමයි මගී ප්‍රවාහණේ අපි සාමාන්‍යයෙන් ලීටර මිලියන 5ක් ලීටර මිලියන 5ක් අපි වැය කරනවා දුම්රිය බස් රථ බයිසිකල් ත්‍රී රෝද රථ කියන මේ ප්‍රධාන ප්‍රවාහන රථ සඳහා ලීටර 150ක් දවසකට ලීටර 150ක් ඒ දවසට පාවිච්චි කරන ලීටර 150යි ප්‍රවාහණය කරනවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මිලියන 16කට ආසන්න පිරිසක් පුරවැසියන් මිලියන 16ක් ප්‍රවාහණය කරන්නේ මේ මේ ප්‍රභවයන් වලින් මේ වාහන වලින් ඒකට වැය වෙන්නේ ලීටර 150යි දවසට නමුත් පෞද්ගලිකව භාවිතා කරන කාර් රථ ජීප් රථ කැබ් රථ වැනි ඉතාමත්ම පෞද්ගලිකව භාවිතා කරන රථ වලටත් වැය වෙනවා දවසකට ඉන්ධන දහණය වෙනවා ලීටර 158ක් දහණය වෙනවා නමුත් ප්‍රවාහණය කරන්නේ ලක්ෂ 12යි ජනතාව මිලියන 16ක් යනවා පොදු ප්‍රවාහණයෙන් සහ ත්‍රී රෝද රථ සහ බයිසිකල් වලින් ලක්ෂ 50කට ලීටර ඒ ප්‍රමාණයටම වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා ඉන්ධන පාවිච්චි කරලා ලක්ෂ 12ක් ප්‍රවාහණය කරනවා තනියෙන් පාවිච්චි කරන වාහන සෝ මේක අපි වෙනස් කළ යුතුයි පොදු ප්‍රවාහණය වෙනුවෙන් අපි ප්‍රමුඛතාවයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තියක් කරගෙන තියෙනවා අපිට ලැබෙන ඉන්ධන තොග වලින් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි මේ වන විටත් විශේෂම
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ජාතික වැදගත්කමකින් ඇති ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ මා හිතන මුළු ජේෂයටම අවශ්‍යයි මොත් පරිපාලන හේතුවක් නිසා කාර්ය පිළිබඳ ගැටලුව තිබෙනවා මා යෝජනා කරනවා ඔබතුමාගේ මේ යෝජනා ටික වහම ලිඛිතව ඉදිරිපත් කරන්න ඔබතුමා තරුණ ඇමතිවරයෙක් හැටියට දක්ෂ ඇමතිවරයෙක් හැටියට කරන මේ කාර්යයට ජාතික සහයෝගයක් අවශ්‍යයි එනිසා තව විනාඩියක් කාලයක් මට ලබා දෙන්න
පුළුවන්. සුදුසුවන් වෙනවා මම ඒක ඉදිරිපත් කරන්නම් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම කැමති වෙනවා පක්ෂ විපක්ෂ නියෝජනය කරන සියලු දෙනා අපිට එකතු වෙන්න පුළුවන් නම් පාර්ලිමේන්තු ඇතුලේ මේ ප්‍රතිපත්තියකට එකඟතාවයක් හදාගෙන ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය ඉන්ධන ආනයනය කරන ප්‍රමාණය ඉන්ධන අපි ලබා දිය යුතු සලාක ක්‍රමය මේ සියල්ල පිළිබඳව අපිට එකඟතාවයකට එන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේක අපිට කරන්න පුළුවන්. ඒ නිසා අපි වියදම් කළමනාකරණය කරමින් අපි තවදුරටත් අලාභ ලබන එමන් නැත්නම් අපිට විශාල වශයෙන් මුදල් වියදම් වෙන සහනාධාර ලබා දෙන ආයතන හැටියට මේ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපි පිරිපහදුව අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාම සඳහා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි කටයුතු කරනවා. මම මේ පිළිබඳව දැන් කතා කර අපේ සභාපතිතුමාට වසර කීපයකට පෙර ලැබිච්ච එකක් අපේ රටට ගැළපෙන ක්‍රමයකට නෙවෙයි එහි ව්‍යුහය තියෙන්නේ ඒක තමයි තියෙන ගැටලුව නමුත් අපි උත්සාහ කරනවා මේක ආදේශ කරගන්න පුළුවන් දෙයක බැරිකමක් නෙවෙයි ආදේශ කර ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමර්ග ගත යුතුයි දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉන්ධන පාවිච්චි කරන රට බවට අපි පත් වෙලා තියෙනවා අවාසනාවක් ලෙස නමුත් අපි ඒක වෙනස් කරන්න නම් මේක කළ යුතුයි ඒ වගේම පොදු ප්‍රවාහණය අපි ඉලක්ක කරගෙන ඒ අවශ්‍ය සම්පූර්ණ අවශ්‍යතාවය ලබා දීම සඳහා අපි කටයුතු කරනවා නමුත් අපි අපේ ඉන්ධන පරිභෝජනයෙන් 40% ඉදිරි අවුරුද්දක කාලය තුළ අවම වශයෙන් අපි අඩු කරගතුයි කියන යෝජනාව මත තමයි අපි අමාත්‍යංශයක් වශයෙන් අපේ තීන්දුව තීරණ ප්‍රතිපත්ති ගන්න අපි කටයුතු කරන්න කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම කර්මාන්ත සහ ඇඟලුම් කර්මාන්ත අපනයන කර්මාන්ත කුඩා කර්මාන්ත තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙන යන කර්මාන්ත වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දෙමින් පොදු ප්‍රවාහන්ට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ඒ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කියන එකත් ඔබතුමන්ලගේ අදහස් වෙනින් ලිඛිතව ඒ සඳහා පිළිතුරු ලබා දෙන කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් ස්තුතිවන්ත වෙනවා
ස්තුතිය ඔබේ දායකත්වයට හා කැපවීමට කල්තැබීම இலங்கை சரணாயக சோசலிச குடியரசின் பாராளுமன்றம் நாளை ஜூலை மாதம் 6ஆம் தேதி 10 மணிக்கு கூடும் The Parliament of the Democratic Socialist Republic of Sri Lanka will meet tomorrow, July 6th, 10 o'clock in the morning. Sri Lanka Prajatantrika Samajwadi Janraje Parliament tuwa heta Juli maasa ye 6 wenidina udeha 10ට යලි රැස් වෙයි. ස්තුතියි.